පිපිලේකන දෙපිලිපැන්දීම ගරු වරායහා නාවික ගුවන් සේවා මාත්‍යම.
ගරු කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ගුදම් පාසුකම් බහලු අංගන වරාය සැපයුම් පාසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
ගරු වැවිලි කර්මාන්ත මාත්‍ය.
කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා පොල් කිතුල් හා තල් වකා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන ඉදිකරන රාජ්‍ය අමාත්‍යංශයේ වාර්ෂික කාර්ය සාධනා මම ඉදිරිපත් කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැනීම කම්කරු හා විදේශ රැකියා කටයුතු බලඳ අමාත්‍යම.
ගරු කතානායකතුමනි, කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද කාර්මික ආරවුල් සංශෝධන පනත්කැටුම්පත් කම්කරුවන්ගේ රැකියාව අවසන් කිරීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත්කැටුම්පත සහ 2018 සහ 2019 වර්ෂ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් වූ එකී වාර්තා සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව ගරු ආචාර්ය හර්ෂදි සිල්ලාම.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ මුදල් ආර්ථික සායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙත්සම් පිළිගැනීම රාජිත සේනාරත්න මැතිතුමා.
ගරු කතානායකතුමනි, මක්ගොණ අක්කරමලයේ අංක 398 දරණ ස්ථානයේ පදිංචි ඩී.ඩී. වංශපාල මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා.
ගරු කතානායකතුමනි, වලස්මුල්ල පල්ලෙකන්ද වදමහගෙවත්ත යන ලිපිනයෙහි පදිංචි ජී. සුමනාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කර. ඔව්, විපක්ෂ නායකතුමා.
ඔතුමාගේ අවසරය මත අපේ සභානායකතුමාගෙත් මම අවසරය ගත්තා. පුංචි කාරණාවකට මට විනාඩි දෙකක් දෙන්න. මම අද ගියා දමිතා වේරත්න රංගන ශිල්පිනිය බලන්න කොටුව පොලිස් මුලස්ථානයේ. අත්ත වශයෙන්ම එතුමිය පොදුජන අරගලයක සමාජිකාවක්. එතුමියට එන්නේ කියලා තියෙනවා පොලිසියට 9 වෙනිදාට. හැබැයි ඊයේ දවසේ අර දියතොවින ප්‍රදේශයේ මහජන උද්ඝෝෂණයකට සහභාගී වීමත් සමග ඇයව අරෙස්ට් කළ තියෙනවා. ඉතින් මම ගරු සභානායකතුමාට කියන්න කැමති, මේ රංගන ශිල්පිනියව දඩයම් කිරීම නතර කරන්න. එතුමිය නීති විරෝධී කිසිම ක්‍රියාවක් කරලා නැහැ. ප්‍රචණ්ඩත්වය, ඒ වගේම රාජ්‍ය හෝ පෞද්ගලික දේපල හානියකට එතුමිය සම්බන්ධ වෙලා නැහැ. එතුමිය කරලා තියෙන එතුමියගේ මානව අයිතිවාසිකම් එක්සසයිස් කිරීම, භාෂණයේ නිදහස, උද්ඝෝෂණ කිරීමේ නිදහස, පාදයාත්‍රා යෑමේ නිදහස. ඒ නිසා කරුණා කරලා මේ දමිතා වේරත්න මැතිනියව නිදහස් කරන්න ඔබතුමා මැදිහත් වෙන්න. කිසිම හේතුවක් නැතුව මොකක් හරි බොරුවක් අටවල තමයි මේක නිර්මාණය කළ දෙන්නේ. සමා වෙන්න මේ කිව්වට මේ ආණ්ඩුවට පෙන්නන්න බෑනේ. මේ කලාකරුවන්, තරුණ තරුණියන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය පෙන්නන්න බෑ. ඇයි මෙහෙම නෑ? කෑකෝ ගහන්න එපා. ප්‍රසන්න රණතුංග මැතිතුමා, කෑකෝ ගහන්න එපා. මම ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ බොහොම කාරුණිකව දමිතා වේරත්න මැතිනිය ඒ දඩයම් කිරීම, මේ රාජ්‍ය දඩයම, රාජ්‍ය ම්ලේච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය, මේ හිංසනය, මේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය නතර කරන්න. ඔහොම කර කර කොහොමද කියන්නේ මේ එකතු වෙලා වැඩ කරන්න? කොහොමද කියන්නේ? මේක හරි 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 අසාධාරණයක්. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා. මම හිතන්නේ මේ කෑකෝ ගහන අයට වැඩිය පොඩ්ඩක් මේ වැඩිපුර බුද්ධියක් ඔබතුමාට තියෙනවා, අපේ සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමාට. මේ ඔය කෑ ගහන ඇත්තොත් කියන්නේ මේ රටේ මන්ද පෝෂණ ප්‍රශ්න නැහැ කියන කට්ටියනේ. අදි පෝෂණය පිළිබඳ ඇත්ත තමයි ඔය කෑ ගහන්නේ. ඉතින් මම ඉල්ලීමක් කරනවා අපේ සුසිල් ප්‍රේමචන්ද මැතිතුමාගෙන් කරුණා කරලා ඔහොමම මේ අපේ ආරක්ෂක අංශයට කතා කරලා මේ 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 දඩේම නතර කරන්න. කවදද නැතුව නාමල් රාජපක්ෂ මහත්මයාත් කෑ ගහනවා. මොකද දන්නේ නැහැ. දමිතා වේරත්න මම කතා කරන්නේ දමිතා වේරත්න මැතිණිය වෙනුවෙන්. මොකද ඔබතුමා කෑ ගහන්නේ? මොකද ඔබතුමා කෑ ගහන්නේ? මං අහන්නේ ගරු සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමනි, එදා අරලියගහ මන්දිරෙන් පටන් ගත්ත ම්ලේච්ඡත්වය ප්‍රචණ්ඩත්වය පටන් ගත්තේ අරලියගහ මන්දිරෙන්. එදා පටන් ගත්තේ එතනින්. ඒ නිසා මම මෙහෙම ඉල්ලීමක් කරනවා, කරුණා කරලා දමිතා වේරත්න මැතිණිය දඩයන් කිරීම කරුණා කරලා නතර කරන්න.
අනවශ්‍ය විස්ස. ඕ නාමල් රාජපක්ෂ මැතිතුමා දැන්
ගරු කතානායකතුමාගේ නම සඳහන් කරපු හින්දා ගරු විපක්ෂ නායකතුමා, යම් කිසි කෙනෙක් වරද්දක් කළා තියෙනවා නම් පවත්නා නීතියට අනුව ඒ නීතියට අනුව එයාට දඩුවම් ලබා දිය යුතුයි. ඒ වගේම පරීක්ෂණ කටයුතු වල සහයෝගය දෙන්න ඕනේ ගරු විපක්ෂ නායකතුමනි. ඒ වගේම තමයි ඔබතුමා දන්නවා ඒ කාල සීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් ඝාතනය වුණා. ඒ වගේම රටේ දේපොළ විශාල ප්‍රමාණයක් විනාශ වුණා. ඉතින් පරීක්ෂණ කිරීම පිළිබඳව කතානායකතුමනි, අපි කිසි කෙනෙක්ට පරීක්ෂණ කිරීම පිළිබඳව අපි කිසි කෙනෙක්ට ගැටලුවක් තියෙන බෑ ගරු විපක්ෂ නායකතුමනි. හැබැයි ඒ වගේම තමයි එතුමිය කිසිම වැරද්දක් කළා නැත්නම් අධිකරණයේ එතුමිට සාධාරණයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එතුමිට විතරක් නෙවෙයි, අපි සිළු දෙනාම මේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය විශ්වාස කරනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, යම් කිසි කෙනෙක් වැරද්දක් කළා තියෙනවා නම් ඒ අයව ආරක්ෂා කරන්න මතන විපක්ෂ නායකතුමාවත් අපුවත් ඉදිරිපත් නොවිය යුතුයි. හැබැයි ඒ වගේම තමයි ඒ අයට නීති හමුවේ සාධාරණ ඉෂ්ට කරන්න ඒ අයගේ අදහස් ප්‍රකාශ කරන්න අයිතිය අපි ලබා දිය යුතුයි.
හරි, බොහොම ස්තුතියි. ඔව්, දැන් ඔබතුමා
අරු කතානායකතුමනි, මම හිතන්නේ මගේ ඉදිරිපත් වීම ඉදිරිපත් නොවීම තීන්දුව කරන්නේ රාජපක්ෂ පවුල නෙවෙයි.
හරි,
නාමල් රාජපක්ෂ මැතිතුමාවත් නෙවෙයි. හැබැයි ප්‍රචණ්ඩත්වය ගැන උප්පැන්න දෙන්න පුළුවන් හොඳම කණ්ඩායම කවුද කියන එක හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා. කෙසේ වෙතත් මට අයිතියක් තියෙනවා දමිතා බේරත්න මැතිණිය වෙනුවෙන් එතුමීට සිදුවෙන මේ වැරදි ක්‍රියාව. මේක ඇත්තටම මේ රටේ තරුණ පරපුරට සිද්ධ කරන, ඒ වගේම රංගන ශිල්පී ශාස්ත්‍රයට, කලා ශාස්ත්‍රයට එල්ල කරන මරු පහරක් හැටියට මම මේක දකින්නේ. මේ අද මේ වෙනකොට මේ ආණ්ඩුකුණ ව්‍යවස්ථාවක් කියලා එකක් තියෙනවා, නමට මේවා තියෙන්නේ. මේකේ මූලික අයිතිවාසිකම් කියලා එකක් තියෙනවා, උත්තරීතර නීතිය කියනවා. මේක නමට විතරයි තියෙන්නේ. ඒ හින්දා මේ Tamanට හිතු ආකාරයට මේ දඩයන් කරන එක නතර කරන්න. මොකද මතක තියාගන්න, අපිට මේව විසඳ ගන්න ඕන ජිනීවා වල නෙවෙයි, මේ රටේ අපිට විසඳ ගන්න
ඕන. ඒකයි. ඔව්, සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා උත්තරයක් දෙනවද?
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අපේ රටේ දැන් ජාත්‍යන්තර සහයෝගය ඉල්ලන අවස්ථාවක්, දැන් මානව හිමිකම් කවුන්සිල ජිනීවාවල පවත්වන අවස්ථාවක්, මේ වෙනකොටත් සඳහන් කරලා තියෙනවා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය ගැන. ඒක නොතකා දැන් මේ දිගින් දෙකට මැර කණ්ඩායම් විසින්, රාජ්‍ය මැරයින් විසින් මේ කටයුත්ත කරන්නේ. ඒ වගේම තමයි මැයි නම් වෙන්දා සිද්ධියට සාධාරණයක් වෙන්නේ නැතුව ඒ මැයිවෙන් නම් වින්දා උදේ වෙච්ච දේ ගැන කටයුතු නොකර මේ දිගින් දිගට මර්ධනය කිරීම පිළිබඳව අපේ දැඩි අප්‍රසාදය තියෙනවා. කරුණා කරලා මේ පාර්ලිමේන්තුවට විශේෂයෙන්ම තමුන්නාන්සේට කතානායක හැටියට කරුණා කරලා මේකට මැදිහත් වෙලා මේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරේ නැත්නම් මේ මේ එක දෙයක්වත් වෙන්නේ නැහැ. අපේ රටේ අපේ විපක්ෂයක් හැටියට අපි සහයෝගය කොන්දේසි විරහිතව ලබා දෙන අවස්ථාවක් මේක. මේ කොන්දේසි විරදිතව මේ ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්න කටයුතු කරනකොට මේ කටයුතු සිදුවීම තුළින් අපිට සහයෝගය ලබා දීමේ අපහසුතාවයක් තියෙනවා. ඒකින්ද කරුණා කරලා මේකට මැදිහත් වෙලා මේ නතර කරන්න කියලා ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි.
ඔව්,
කතානායකතුමනි, ඔබතුමා මේ කාරණාව සම්බන්ධවද?
ඔව්,
විනාඩියක් දෙන්න කරු කතානායකතුමනි. දමිතා බේරත්න මහත්මිය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඒක නීතිය කටයුතු කරනවා වගේම එක කාරණාවක් සිහිපත් කරනවා. එතුමිය ඊයේ මාධ්‍ය හැමෝම මේ 225ට කතා කරපු විදිය, එතුමිය විශේෂයෙන්ම මේ භාෂාව පිළිබඳව දැනුවත් කරන්න ඕන. මොකද මේ 225ම හොරු ගානට 225ම නින්දිත විදියට හැසෙන විදියයි එතුමිය ඊයේ මාධ්‍ය ප්‍රකාශ කරේ ගරු කතානායකතුමනි. මම හිතන්නේ පාර්ලිමේන්තු බන්ති උණු හැටියට අපිට වරප්‍රදාද පත්‍රයක් තියෙනවා එතුමීගේ භාෂාව පිළිබඳව. ඒ පිළිබඳවත් අපි දැනුවත් වෙන්න ඕනේ.
කතානායකතුමනි, මේ වෙලාවේදී විපක්ෂ නායකතුමා පුදුම දුකකින් පුදුම කනගාටුවකින් ආවේගයකින් දමිතා වේරත්න මහත්මිය ගැන කතා කරා. එහෙම වෙන්න ඕනි මොකද එතුමිට ඒ ආදරේ තියෙනුනේ මම දන්නවා. ඒක අර්ශන රාජකාරණ මැතිතුමාගෙන් ඉදිරිපත් වුණා. හැබැයි අපේ කුමාරසිංහ මන්ත්‍රීතුමා කිව්වා විදිහට එතුමා ඔබතුමාලට බැන්නේ කාලකන්ණි කියලා. ඊයේ මාධ්‍ය තුල ඒක ඔබ හැමෝටම බැන්නේ කාලකන්ණි කියලා. ඉතින් මං හිතන්නේ ඒකයි එතුමා ඒ රේස් කරේ. හැබැයි ඔබතුමා කියනවා වගේ එතුමියට මානව හිමිකම් කඩවිරීමක් සිද්ධ වෙලා තියෙනවා නම් එතුමියට පුළුවන් ඒක නීතියට ගෙනියන්න. මානව හිමිකම් කොමිෂන් සභාව ලියලා එතුමියගේ මානව හිමිකම් කඩු වුණාද කියන එකත් බලන්න පුළුවන්. ඒ වගේම අපි ඉඩ දෙන්න ඕනේ මෛත්‍රි නමින්ද විතරක් මේ මන්ත්‍රීතුමා මාර්තු 31 වෙනිදා ඉඳන් ඇති වෙච්ච කරුණු කාරණා පිළිබඳව නීතිය හා සාමය ස්ථාපිත කරන්න ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට ඒ වගේම ඒ නීතිය හා සාමය කඩ කරපු සියලු දෙනාට ඒක දේශපාලඥයෙක් වෙන්න පුළුවන් කලාකරුවෙක් වෙන්න පුළුවන් නීතිඥයෙක් වෙන්න පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් ඕනම තරාතිරමක කෙනෙකුට ඒ අයිතිය ඒ තියෙන්න ඕනේ රටේ නීතිය හා සාමය වෙනුවෙන් ස්ථාපිත කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න. ඒ ഇതുමෙට ඒ හරහා වැරද්දක් හෝ ඔබතුමාලා උලුප්පන් හදන රාජ්‍ය ත්‍ස්තවාදී කියලා. නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනකොට ඒක රාජ්‍ය ත්‍ස්තවාදයක් වෙන්නේ කොහොමද? ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අපි ඔබතුමා කියපු කාරණාව අදාළ තුමාව දැනුවත් කරන්න කටයුතු කරන්න. ඒ වගේම ඒ සාධාරණ මේ පරීක්ෂණ ඉදිරිපත් ගෙනියන්න ඉඩ දෙන්න වෙනවා. මොකද අපි ඔක්කොම විවස්ථාවනුකූලව දිවුරුම් දීලා මෙතනට ආපු අය හැටියට.
කොමිසුටි මදුරු විතානගේ මැතිතුමා ඔබතුමාගේ ප්‍රශ්නයන්ද? පොඩල සලාපර මැතිතුම.
රු කතානායකතුමනි මෙතන කතා කරේ රාජ්‍යයේ භාෂණයේ නිදහස පිළිබඳව මහ වීතියේ මහපාරේ. මම ගරු කතානායකතුමනි මතු කරන්න හදන්නේ මේ මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස පිළිබඳ ගැටලුව. මේ සම්බන්ධයෙන් ගරු ජීල්පිරිස් මැතිතුමත් අපි මන්ත්‍රීවරු රාශියක් ඔබතුමත් එක්ක තුන් වතාවක් පෞද්ගලිකව මේ ගැන කතා කරලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාට, ගරු අගමැතිතුමාට, ඔබතුමාට අමතරව සභානායකතුමාට, ආණ්ඩුපක්ෂ සංවිධායකතුමාත් එක්ක මේ පිළිබඳව කතා කරලා තියෙනවා ගරු කතානායකතුමනි. දැන් මෙතන ගැටලුව තියෙන්නේ අපිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වෙච්ච මන්ත්‍රී කණ්ඩායම් හතරක් තියෙනවා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ. එයින් මන්ත්‍රී කණ්ඩායම් තුනක් සම්බන්ධයෙන් ගැටලුවක් නැතුව ආණ්ඩුපක්ෂයේ වේලාව වෙන් කරනවා. අපි විතන්නු පළවෙනි දවසේ ඉඳලා විපක්ෂය අසුන්ගත්තු පළවෙනි දවසේ ඉඳලා අපිට ආණ්ඩුපක්ෂයේ ඒ අනිත් ස්වාධීන වෙච්ච කණ්ඩායම් වලට ලැබිච්ච ඒ කාලය අයින් වෙලා තියෙනවා. දැන් මෙවැනි තත්ත්වයන් කීපයක් ගරු කතානායකතුමනි ඉතිහාසයේ මට මතකයි දෝෂාභියෝගයෙන් පස්සේ ගරු ලලිත් අතුලත්මුදලි ඇමතුමාට, ගරු ගාමිණී දිසානායක ඇමතුමාට මේ ආකාරයෙන්ම දණ්ඩනයක් පාර්ලිමේන්තුව තුළ ලැබුණා. මේ ආකාරයෙන්ම වාරණයක් ලැබුණා. එමෙත් අපි ඒකාබද්ධ විපක්ෂ ඉන්නකොට මම හිතන්නේ අපේ ප්‍රසන්න රණතුංග මැතිතුමාද ආණ්ඩුපක්ෂ සංවිධායකතුමාද කැඳවුම් කරු අපිට ඒ ආකාරයෙන්ම මේ සභාව තුළදී කතා කිරීමේ නිදහස අහිමි වුණා. අපි මේ සභාස මේ ඔබතුමා ඉදිරිපිට මේ කොරිඩෝ එකේ අපි වාඩුණා ඇවිල්ලා අපි ජිනීවා ගිහිල්ලා IPU එකට කතා කරා. කතා කළා තමයි IPU එකෙන් මේ නියෝගය ගත්තේ. මේක මුළුමනින්ම ජනතා පරමාධිපත්‍ය කෙලසීමක් කියලා. අපි අතරේ විවිධ මතවාද තියෙන පුළුවන් ගරු කතානායකතුමනි. මතවාදේ පරස්පරයන් තියෙන පුළුවන්. හැබැයි මන්ත්‍රීවරෙක්ට කතා කිරීමේ නිදාස අවස්ථාව ස්වාධීනව තමන්ගේ අදහස පළ කිරීමේ අවස්ථාව මම හිතන්නේ නැහැ කිසිවෙකුට අහුරන්න පුළුවන් කමක් තියෙනවායි කියලා. දැන් ඔබතුමත් පිළිගන්නවා නම් ඒක වැරද්දක් කියලා. ගරු අගමැතිතුමත් පිළිගන්නවා නම් ඒක වැරද්දක් කියලා. ගරු ජනාධිපතිතුමත් පිළිගන්නවා නම් ඒක වැරද්දක් කියලා. එහෙමනම් මේ ව්‍යවස්ථාදායකයේ නොවන වෙනත් හස්තයක් අතක් තියන්නට ඕන එක පාලනය කරන අපේ නිගමනය වෙන එක. ඒ නිසා ගරු කතානායකතුමනි දැන් ඊයේ දවසෙත් පෙරේද දවසෙත් ඔබතුමාගේ කාරුණික අනුග්‍රහයෙන් මැදිහත් වීමෙන් මම දන්නේ ඔබතුමා කොහෙන්ද වෙලාව හොයාගත්තේ කියලා ඔබතුමා මේ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලබා දුන්නා. ඒක නක අපි කෘතවේදී වෙනවා. ඒක න අපේ ගෞරවය ඔබතුමාට පිළිගන්වනවා. හැබැයි ගරු කතානායකතුමනි මහජන නියෝජිතයන් විදියට හැමදාම උදේ ඇවිල්ලා ඔබතුමායි කාර්යාලයේ ඉදිරිපිට ගිහිල්ලා ඔබතුමා ඉස්සර අපිට බැගෑපත් වෙලා කන්නලව් කළා. වෙලාව ලබා ගැනීම මම හිතන්නේ නැහැ මේ සභාවින කිසිම මහජන නියෝජිතෙක්ට ගැළපෙන කාරණාවක් කියලා. එතෙන්ද මේ මන්ත්‍රීවරයාගේ ආත්මය හැල්ලු කරන්න හොඳ නැහැ ගරු කතානායකතුමනි.
එසේ අපි ඊයේත් ඔබතුමාත් එක්ක කතා කර විදියටම මම බලාපොරොත්තු වෙනවා අපි අතරේ විවිධ මේ 225 දෙනා අතරේ විවිධ පරස්පරයන් තියෙවි විවිධ නොගැලපීම් තියෙවි එකඟතාවයන් නැති අවස්ථාවන් තියෙවි නමුත් තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අශීලාචාරව නෙමෙයි එසේ ඒ අවස්ථාව දැන් 11 වෙනිදා IPU එකේ ප්‍රධාන ලේකම්තුමා ලංකාවට පැමිණ බා අපි දන්නවා අපි වෙලාවකට මම ඉල්ලලා තියෙනවා අපි දැන්ටම කොමන් CPU IPU වෙත ඒ දැනුම් දීම කළා තියෙනවා එසේ මම හිතන්නේ අපිට මේක ජාත්‍යන්තරට ගෙනියන්න තරම් ප්‍රශ්නයක් කියලා අපි උත්සාහ ගත්ත සතියක් තිස්සේ ජාත්‍යන්තරට ගෙනියන්නේ ඒ ජාත්‍යන්තර සංවිධාන වලට ජාත්‍යන්තර සංවිධාන කියලා කියන්නේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමාජිකයන් වෙච්ච සංවිධාන වෙනත් ඒවා නෙමෙයි ඒ නිසා අපි එතෙන්ට පත් කරන්නේ නැතුව ගරු කතා නායකතුමනි ඔබතුමා පක්ෂ නායකත්වක සාකච්ඡා කළ පක්ෂ නායක කමිටුවේ නම් ඒ තීන්දුව ගන්න. එහෙම නැත්නම් වෙනත් ආයතනලගේ තීන්දුව ගන්න. මේ මන්ත්‍රීවරයාගේ භාෂණයේ නිදහස. එළියේ භාෂණයේ නිදහස නැතිවීම පුදුමකට කාරණාවක් වෙන්න බෑ. පාර්ලිමේන්තු ඇතුලේ මේ ව්‍යස්තාවෙන් උත්තරීතර කියලා කියන පාර්ලිමේන්තු ඇතුලේ ඒ නිදහස නැත්තම් එළිය කොහොමද ඒක ආරක්ෂා වෙන්නේ? ඉතින් තාම ගෞරවයෙන් කාරුණිකව ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. සභානායකතුමාගෙන් ආණ්ඩුපක් සංවිධායකතුමාගෙන් මෙතන උතුමාලා දෙන්න ඉන්න නිසා ඉල්ලීමක් කරනවා දේශපාලන මතිපතාන්තර විවේචන පිළිබඳ තියෙන පෞද්ගලික දේවල් ඉවත් කරලා කරුණා කළා මේ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂි ආරක්ෂාව වගකීම තහවුරු කරන්න කියලා මම ඉතාම කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා
ඔව් සුති ඔව් අනුර කුමාර දිසානායකතුමා ඉක්මන් කරන්න
ඔව් ඩලස් සලාප් කරමු මන්ත්‍රීතුමා මත කරපු ප්‍රශ්නේ ගෙන මන්ත්‍රීවරු 13 දිනේ ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීනත්වයට පත් වෙලා තිබෙනවා. ඒතර ඔවුන්ට යම් අනන්‍ය වූ දේශපාලන අදහසක් මතයක් තිබෙනවා. ඒතර මේ පාර්ලිමේන්තු ඇතුලේ එම කණ්ඩායමට සාධාරණ කාලයක් ලබා දිය යුතුයි. තමන්ගේ මතය ප්‍රකාශයට පත් කරන්න. ඔබතුමාට මතක ඇති මේ මැතිවරණයෙන් පසුව පක්ෂනායක රැස්වීමේදී අපි මේ ප්‍රශ්නේ මතු කරා. සම්ප්‍රදායක් හැටියට අපේ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම තිබුණේ ආණ්ඩු පක්ෂයට 140ක් කාලයෙන් සහ විපක්ෂයට 160ක් කාලයෙන් ලබා දීමේ සම්ප්‍රදායක් තමයි තිබුණේ. මොකද පාර්ලිමේන්තුවට අනපනත් යෝජනා ගෙනෙනු ලබන්නේ ආණ්ඩු විසින්. ඒ නිසා විවාදයට භාජනය කළ යුතු වන්නේ විපක්ෂය විසින්. ඒ නිසා සම්ප්‍රදායක් හැටියට දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ 100 කාලයෙන් 140ක් විපක්ෂයටත් 160ක් සමවෙන්න 160ක් විපක්ෂයටත් 140ක් ආණ්ඩුවටත් ලෙස පැවතුණා. නමුත් එදා අපි විරුද්ධතාවයේ තිබීදී ඔබතුමා පක්ෂනායක රැස්වීමේ අවසාන දින ලැබූ තීන්දුව තමයි ආණ්ඩුවට 160ක් සහ විපක්ෂයට 140ක්. ඒක මෙතෙක් අපේ රටේ පාර්ලිමේන්තු තිබුණු සම්ප්‍රදාය නෙවෙයි. දැන් මොකද වෙලා තිබෙන්නේ? ආණ්ඩුවේ වෙලාවේදී ඒ 160ක් ලබා ගැනීමේදී ගෙනාපු තර්කය තමයි ඔවුන්ට 3/2කට ආසන්න මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ඉන්නවා. ඒක වැරදි ඇත්තටම. නමුත් ඔවුන් කියපු තර්කය 3/2කට ආසන්න මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ඉන්න නිසා කාලෙන් 160ක් අවශ්‍යයි කියලා. ඇත්තටම අපි මේ ඉස්සර කල්පනා කරේ සංඛ්‍යාව නෙවෙයි. ඔවුන්ට වෙනම දේශපාලන ඔබ ආණ්ඩු පක්ෂයට වෙනම දේශපාලනයක් තිබුණා. විපක්ෂයට තියෙනවා. සංඛ්‍යාව නෙවෙයි වැදගත් උනේ. නමුත් ඔබතුමාලා එදා මැතිවරණයෙන් පසුව තිබුණු බලය හමු වී 60-40 අනුපාතයට බෙදුවා. දැන් ඒ අනුපාතයට බෙදන්න තමුන්වන්සලා හේතු සාධක කරගත්තේ මන්ත්‍රීවරු 3/2කට ආසන්න සංඛ්‍යාව ආණ්ඩු නියෝජනය කිරීම. දැන් ආණ්ඩුවේ සැලකීතු කණ්ඩායමක් විපක්ෂයයිල වාඩි වෙලා ඉන්නේ. දැන් ඒකෙන් තමයි ඒකෙන් ප්‍රධාන කණ්ඩායමක් වන ඩලස් සලහප්පරම මැතිතුමා නියෝජනය කරන කණ්ඩායම මන්ත්‍රීවරු 13 දෙනෙක් ඉන්නවා. එම 13 දෙනාට මෙම පාර්ලිමේන්තු ගරු කතානායකතුමනි ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම සඳහා සාධාරණ කාලයක් ලබා දෙනවා. ඒ නිසා මම හිතන්නේ ආණ්ඩුව දිගින් දිගටම තමුන්නාසලට වෙන පක්ෂය ඇතුලේ කණ්ඩායමක් දේශපාලන මත මතාන්තර වෙන වෙනම තියෙන පුළුවන්. ඒක දේශපාලන ප්‍රශ්නයක්. හැබැයි මෙතන තිබෙන්නේ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මන්ත්‍රීවරු කණ්ඩායමට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්නේ නැත්නම් ඒ කිසිසේත්ම සාධාරණ නැහැ. එනිසා ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නය ඔබතුමා මැදි අතලා විසඳන්න ඊළඟ පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමට මේක ගන්න එතුමලටත් ආරාධනා කරන්න ආරාධනා කරලා මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. එහෙම නැතුව උදේට ඇවිල්ලා ඔබතුමා මුණ ගැසි අපිට අද 10ක් දෙන්න අපි 5ක් දෙන්න කිකේ ඉල්ලන එක කිසිසේත්ම සුදුසු නැහැ කියන එක තමයි අපේ අදහස ගරු
කතානායකතුමනි. ඔව්
මමත් විශේෂයෙන්ම ජීඎල් පීරිස් මැතිතුමා ලලස් සලහප්පෙරු මැතිතුමා ප්‍රමුඛ ඒ කණ්ඩායමට මේ පාර්ලිමේන්තු සභාගාරය තුළ අදහස් ඉදිරිපත් කිරීමේ අයිතිය සහ ඒ සඳහා වේලාව වෙන් කිරීමේ වැඩපිළිවෙල මම හිතන්නේ ඔබතුමා ඒක වෙනස්කමකින් තොරව ක්‍රියාත්මක කරන්නට ඕන. දැන් මෙතන වෙනස්කමක් තියෙනවා. මෙතන ඩිස්ක්‍රිමිනේෂන් එකක් තියෙනවා. අපි ඔබතුමා හමු වෙලා මේ ගැන කතා කරා. මමත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමත් ඒ කණ්ඩායමයි. අර කිව් ආකාරයට හැමදාම උදේට ඇවිල්ලා එක් එක්කෙනා ළඟ මෙච්චර විනාඩි ප්‍රමාණයක් දෙන්නේ කියලා පින් සෙන්දු වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා කරුණාකරලා ක්‍රමවේදයක් සකස් කරන්න ඒ 13 දෙනාගේ മന്ത്രി කණ්ඩායමටත් මේ කතා කිරීමේ අවස්ථාව මේ පාර්ලිමේන්තු සභාගාරය තුළ ලබා දෙන්න.
දෙන්න. Today, the Daily Mirror reports that actress and Gotagam activist Damita Beratna had been arrested by the North Division Crime Detective Bureau for obstructing duties of police officers. Police said she was arrested in connection with obstructing duties of a senior police officer at the presidential secretariat when the police requested protesters to vacate the premises after the secretariat was occupied by protesters in July. Honorable Speaker, there were hundreds of thousands, if not millions of people who were doing this. So why target her? Is it because she is very vocal, very critical about the human and social rights of the rest of her citizens of this country? I just read the half a sentence of the first recommendation by the High Commissioner for Human Rights at the United Nations. This was just released yesterday, the advanced version. The first recommendation, OHCHR recommends that the Sri Lankan authorities take all necessary measures to guarantee people's economic and social rights during the economic crisis. People got onto the streets because we have failed. The government has failed. So they have to blame somebody. They are blaming us. At least have the courage to accept that we made massive mistakes and bankrupted this country. And don't arrest people who are accusing us of doing that, because we are responsible. If we are not responsible, who is responsible? You can't shoot the messenger, Honorable Speaker. How can you shoot the messenger? She's only taking the message to the people's message to the government and to this parliament. So please consider that. Otherwise, we are going to be in trouble in Geneva also. I was with Damita Beratna on that day. They arrest me also in that case.
Thank you. අර
කතානායකතුමනි මේ කාරණාව සම්බන්ධව අපි කරුණු ඉදිරිපත් කරා. මෙතුමා කියනවා එතුමියත් එක්ක හිටියා කියලා. මම දන්නේ නැහැ මේ ඒක ගැන. ඒක අපිට අදාළ දෙයක් නෙමේ ගරු කතානායකතුමනි. ඒක පෞද්ගලික කාරණා මම මෙතන කතා කරන්නේ නැහැ. මම මේ කතා කරන්න නැකිතේ දලා සලහපෙරුම ඇමතුමා ඇතුමතුමා ඉදිරිපත් කරපු කාරණාව පිළිබඳව අපිත් රජයක් ඇටියට පිළිගන්නවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාටම ඒ කතා කිරීමේ නිදහස ලැබිය යුතුයි කියලා, අයිතිය ලැබෙන්න ඕනේ කියලා. ඒ සම්බන්ධව පක්ෂ නායක රැස්වීමේදී සභා කටයුතු අවස්ථා කීපයකදී අපි කිව්වා මේකට විසඳුමක් ලබා දෙන්න කියලා. අපිට අත්දැකීමක් තියෙනවා ගරු කතානායකතුමනි, පහුගිය එතුමාලා අපිත් එක්ක කටයුතු කරනකොට එදා ඒ දවසේ එතුමාලා විපක්ෂයේ වාඩි වෙනවා කියලා නිවේදනය කරන දවසේ අපි එතුමාලට කතා දුන්න අපේ කාල සීමාවේ. අවසානයේදී වෙලාව බලපුවාම සම්පූර්ණ වෙලාවෙන් 130යි ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉඳලා කතා කරන්න වෙලා තිබුණේ. අනික ඔක්කොම 170ක් ආණ්ඩුවට විරුද්ධව. ඒ නිසා තමයි අපි තීන්දුව කරේ. දැන් ඔබතුමා කිව්වා අනික් ස්වාධීන වෙච්ච කණ්ඩායම ඔබතුමත් එතකොට අපිත් එක්ක හිටිය කාලේ පක්ෂ නායක හැටියට එක්කහු වෙලා එදා වෙන් වෙච්ච එකද පක්ෂ අතර තියෙන සම්මුතිය යටතේ අපේ කාලෙන් දෙන්න එකග වෙලා තියෙනවා මීට ප්‍රථම. ඒ අනුව ඒක දිගටම ක්‍රියාත්මක වෙනවා කතා නැගිටින. ඒ නිසා තමයි අපි යෝජනා කරේ අපි දෙන්නම් අපේ කාල සීමාවෙන් යම් වෙලාවක් විපක්ෂයට කාල සීමාවක් දෙන්න දීලා විපක්ෂයේ වාඩි වෙච්ච. මොකද එතුමාලා නියෝජනය කරන්නේ විපක්ෂය. එතුමාලා මේ පාර්ලිමේන්තුව තුල ප්‍රකාශයක් කරලා ස්වාධීන වෙලා විපක්ෂයේ වාඩි වෙනවායි කියලා ක්‍රොස් ඕවර් කරලා එහා පැත්තට වා ගියා අය. එහෙනම් විපක්ෂයේ වගකීමක් තියෙනවා ඒ අයටත් ඒ අවස්ථාව දෙන්න. අපි ආණ්ඩු පක්ෂය හැටියට අපෙන් වෙලාව අපි දෙන්න සූදානම් විපක්ෂයට ඒ අයව නියෝජනය කරන්න. ඒ නිසා කාරණාව විකෘති වීමක් කරමෙනොත් නැත්නම් අපි දුන්නේ නැහැ කියලා මතයක් කරන ගරුඩාල සලාපතිම ඇමතුමනි, අපි සූදානම් අපි මම ඒක දාසිරි ඇමතුමා හිටියද මම ওই යෝජනාව කරනකොටත් මේක මේ විදිහට කරන්න අපේ කාල සීමාවේ යම් ප්‍රමාණයක් මන්ත්‍රී සංඛ්‍යාව අනුව යම් ප්‍රමාණයක් අඩු කරන්න අපි සූදානම් කරු කතානායකතුමනි.
කරන්න දෙයක් නෑ. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා. නෑ සම්ප්‍රදාය බඟ ඔබතුමා විපක්ෂ නායකතුමත් එක්ක එදා ඔබතුමා හමුුණාම අපේ ඩලස් මන්ත්‍රීතුමාගේ කණ්ඩායමත් එක්ක පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය තමයි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ තේරීපත් වෙන පක්ෂ පැත්තෙන් තමයි වෙලාව දෙන්න ඕන. ඒගොල්ලෝ තේරීපත් උනේ ආණ්ඩු පක්ෂයෙන්. ඉතින් ආණ්ඩු පක්ෂයෙන් වෙලා දෙන්න ඕන. මේක කරු ජයසූරිය මැතිතුමා කතා කරන කාලේ එක්සත් ජනතා නිදහස් අන්දමේ කොටසක් ආණ්ඩු හිටිය කොටස විපක්ෂයේ හිටියා. නමුත් වෙලාව දුන්නේ එක්සත් ජනතා නිදහස් අන්දමේ. ඉතින් මේක මේකට බදරමක් තියෙනවා. මේක මේ අඩු වැඩි කරන්න බෑ හිතන හිතන විදියට. මම ඔබතුමාට කිව්වා මේ මන්ත්‍රීවරු තේරීපත් උනේ ආණ්ඩු පක්ෂයෙන්. ඉතින් වෙලාව දෙන්න ඕන ආණ්ඩු පක්ෂයෙන්. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය.
ඒකනේ සම්ප්‍රදාය අනුව කටයුතු කරනවා නම් 160 40ට යන්න වෙනවා. දැන් මෙතුමාට තේරෙනවා ඇති අපි එකකතේ ඔබතුමාලා විපක්ෂයේ වාචුණාට විපක්ෂයෙන් ඔබතුමාලා පිළිගැනීමක් නැහැ. ඒක තමයි මේ කාරණාව.
ඔව්. කලසලා පිරමෙත.
ඉන්නේ ඇත්තම ජනතාවගේ පිළිගැනීම මිසක් ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය පිළිගැනීම නෙමෙයි. ඒක ඊටාම ගෞරවයෙන් මම කියන්න ඕනේ. ඒ දරු කතානායතුමනි නම් ආණ්ඩු පක්ෂ සංවිධායකතුමාගේ කරුණ ඉදිරිපත් කිරීමේ දී ඔබතුමා කිව්වා වෙනත් පක්ෂවල නියෝජනය කරපු මන්ත්‍රීන්ට එක දුන්නා කියලා. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට ගරු සංවිධායකතුමනි අපි ඔක්කොම උදාහරණයක් දෙනවා අනුරාපා මන්ත්‍රීතුමා අතුරු කණ්ඩායම වෙනත් පක්ෂයක් නෙමෙයි නියෝජනය කරන්නේ. එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරේ. අපි වගේම හැබැයි ඔවුන් සම්බන්ධයෙන් ඔබතුමා ඔය කියන නිර්ණායක දර්ශක අදාළ නැහැ. මම කියන්නේ එතුමාලා කතා කරන අවස්ථාව තියෙන්න ඕනේ. එතුමාලේ කතාව අහුරන්න කියලා නෙමෙයි මම කියන්නේ. මේක ප්‍රතිපලයක් විදියට. හැබැයි එතෙන්දී ওই දර්ශකය ඔය කෝදුව අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි මේ විවාදය කරලා පාර්ලිමේන්තුවේ කාලනාස්තිකන අපිට කිසිම වුණාවක් නැහැ. වැදගත් විවාදයක් තියෙන දවසක. මේක තියෙන්නේ ධාම්නිත් සනායක ලලිත් අතුලත්මුදලි මන්ත්‍රීතුමාලා කණ්ඩායමට එක කරපු වෙලාවේ ගරු කතානායකතුමා තීන්දුවක් ගත්තා. ඒ පූර්වදර්ශය ස්වභාවයේ තියෙනවා. ඒකබද්ධ විපක්ෂය විදිහට අපේ මග ඇහුරුවම අපේ කටවල් වැහුවම කතානායකතුමා කරු ජයසූරිය මහත්තයා තීන්දුවක් ගත්තා. ඒ පූර්වදර්ශය තියෙනවා. මයිසක් ඉතාලම ගෞරවයෙන් අපේ මිත්‍රයන් එක්ක නැවත මේකට ඇප්පෙන්න කිසිම වුණා නෑ. හැබැයි මේ පූර්වදර්ශයෙන් අනුව ඔබතුමා අපේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්න කියලා කියන එකයි මම ඉල්ලන්නේ. අමුද සනාගේ මන්ත්‍රීතුමා පැහැදිලි කරා මේ 60-40 කොහොමද හැදුනේ කියලා. ඒකත් ඔබතුමාගේ සැලකිල්ලට ගන්න එක මම යෝජනා කරනවා.
මන්ත්‍රීතුමා මේ ගැන සාකච්ඡා කළ තීරණයක් ගන්නමු. දැන් මේකට කාලනාස්ති කරන්න අවශ්‍ය නෑ.
කතානායකතුමනි,
ඔව්
සභානායකතුමා මතු කරපු මූලික ප්‍රශ්නයේදී විශේෂයෙන්ම දමිතා වෙරත්න රංගන ශිල්පිය අතනගුඩ ගැනීම සම්බන්ධයෙන් මම අභ්‍යන්තර ආරක්ෂකත්ව අමාත්‍යතුමා තමයි පොලිසිය භාරව සිටින්නේ. ඔබතුමා කරපු ඒ යෝජනාව මම එතුමාට ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නයි කියන කාරණය පිළිබඳව. හැබැයි ගරු කතානායකතුමනි, දෙයිලකට තව ප්‍රශ්නයක් ආවා. අපේ ඩලස් සලහපර මැතිතුමායි මතු කළා ආණ්ඩු පක්ෂේ ඉඳලා විපක්ෂයට ගිය මන්ත්‍රීන්ට කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් ඒ දෙකම ගැන ගන්නවා නම් පළවෙනි කාර්යය මම අවධානය යොමු කරන්නම්. හැබැයි ගරු කතානායකතුමනි, සමහර වෙලාවට තරුණ මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳ අවබෝධයක් නැහැ. මම 85 ඉඳලා කොළඹ මහාධිකරණයේ හිටියේ. අපරාධ නඩුවලට පෙනී සිටියා. සාගරික ගෝමස් ගායිකාව ඝාතනය වුණා. අපි දන්නේ නැහැ කවුද කියලා. ප්‍රේමකීර්ති දල්ලිස් ඝාතනය වුණා. ගායිකාවක්, හොඳ පද රචකයෙක් රිචඩ් ඩිසොයිසා මාදි වෙයි. අත්තරංගුඩ ගත්තේ නෑ ඒ අය. ඒ අය ඝාතනයට ලක් වුණා. ඒව පිළිබඳව පරීක්ෂණ සහ වෙනේවා තියෙන්න පුළුවන්, විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ අත්තරංගුඩට ගැමින් කිමියන් පවා අයි මානව හිමිකම් ගැන කතා කරන්න හම්බුන්නේ නෑ. එවැනි ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. හැබැයි ඊට වඩා අද සමාජයේ දියුණුයි. මානව හිමිකම් දියුණුයි. ඒ නිසා ඒ කෝණයෙන් අද බැලිය යුතු නෑ. මම මේ මතක් කළේ වෙච්ච සිදුවීම්. නමුත් මේ සිදුවීම් සම්බන්ධයෙන් අපි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාෂණයේ නිදහස, වෘත්තිය සමිතිවල නිදහස ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙනවා. ඒ අනුව කටයුතු කරන්නට අපි හැමෝම කටයුතු කරන්න ඕනේ කියන එක මගේ අදහස. මගේ කතාවේ පොයින්ට් 4 එක ගන්න නෑනේ කරු මන්ත්‍රීතුමා. මම සභානායක
මේ ප්‍රශ්නේ දිගින් දිගටම ඇදලා දැන් 10යි වෙලා.
මට මම පිළිතුරු දෙනවා ඉන්න. ඉතින් මගේ කතාවෙන් පස්සේ කතා කරන්න. දැන් මම ගරු කතානායකතුමනි, මම සභානායක වෙලත් මේ සභාවේ පූර්වාදර්ශයක් දුන්නා. ගරු විපක්ෂ නායකතුමා කතා කරනකොට මම කිසිම බාධාවක් කළේ නැහැ. විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් කතා කරනකොට මම නැගිට්ටේ නැහැ. මට පොයින්ට් ඔෆ් ඕඩර් ගේන්න ඕනේ නැහැ සභානායකවරයා හැටියට. නමුත් පොඩ්ඩක් ඔබතුමා ඉවසන්න, මගේ කතාව ඉවර වෙනකම්. මම කියන්නේ අපි මේ ලෝකයේ මානව හිමිකම් ගැන කතා කරන්නේ. ආදර්ශයක් දෙන්න ඕනේ කියලා කතා කරනවා. මම ගරු විපක්ෂ නායකතුමා විපක්ෂයේ මන්ත්‍රී මතකරු ප්‍රශ්නෙට පිළිතුරු දෙනකොට සභානායකවරයා හැටියට පොයින්ට් ඔෆ් ඕඩර් එකගෙන එක මැද්දේ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. අපි කවද්ද මේක වෙනස් කරන්නේ? දැන් මම සභානායක වෙච්ච දවස්වල ගරු විපක්ෂ නායකතුමනි. මම ඔබතුලා ඔක්කොම කියන දේවල් අහුන්カン දීලා තමයි අවසානයේ මම පිළිතුරු දෙන්නේ. මම පිළිතුරු දෙන එකත් වගකීමක් ඇතුව යම් වගන්තියක් තියෙනවනම් ව්‍යවස්ථාවේ නීතියක මම ඒකත් කියලා තමයි පිළිතුරු දෙන්නේ. ඉතින් අපි මේ සංස්කෘතිය හදමු පාර්ලිමේන්තුවේ. ඕක නැති නිසා තමයි දමිතා බේරත්න රංගන ශිල්පියට එළිය ගිහිල්ලා හිටන් හඬ නංවන්න සිද්ධ වුණේ. නෑ ඉතින් ඒක මම කිව්වේ නෑනේ. මම කිව්වේ ඒකයි ඒ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන විශේෂ පාර ඇමතිවරණ මම හිතනවා වෙනස් වෙන්න පුළුවන් ඕක. ඊළඟට ගරු කතානායකතුමනි, ගරු අපේ දලසාරප්ප මැතුමා ප්‍රශ්නේ මතු කළා. ඒ සම්බන්ධයෙන් ගිවරති විච්ච පක්ෂ නායක රැස්වීමේදී අපි සාකච්ඡා කළා. එතෙන්දි ගරු ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා සූදානම් වුණා ඒ විපක්ෂයට ගිහිල්ලා ඉන්න ආණ්ඩු පක්ෂයේ හිටපු ඒ මන්ත්‍රී කණ්ඩායම් වලට යම් කාල වේලාවක් ආණ්ඩු පක්ෂිනුත් වෙන් කළා දෙන්න. ඒ පිළිබඳ අවසාන එකඟතාවයක් ආවේ නැහැ. මම යෝජනා කරනවා ගරු කතානායකතුමනි, හෙට දිනේ පවත්වන පක්ෂ නායක රැස්වීමේදී මේක අරගෙන කතා කරමු. හැබැයි ඩලස් බලාපොරොත්තු ඇමතුමනි, මම තව කාරණයක් කියන්න ඕනේ. මම ආණ්ඩු පක්ෂෙම ඉඳගෙන කතාවල් ඉල්ලද්දි මට වෙලාව හම්බුනේ හැන්සන්ට් එකේ බලන්න. මම අන්න අරේ ආසනෙක ඉඳන් තමයි මම කිව්වේ. විශේෂ ගැන දන්න මිනිස්සුන්ට කතා නැහැ. ඔව් නේ පොඩකින් මට වෙච්ච දේ ගැන කවුරුත් කතා කළේ නැහැ වෙලා. පොඩක් ඒක මම නිවැරදි කරන්න තමයි හදන්නේ. ඔබතුමා එහෙම කිව්ව එක හොඳයි. මම ෆිනෑන්ස් කමිටියේ මෙම්බර් කෙනෙක්. මම බැංකුවේ අවුරුදු 8ක් හිටියා. මම බැංකේ එක්සෑම් එක ඉවර කළා තමයි ඩොට් ආවිල්ලා උසාවියට ගියේ. ඔබතුමා දන්නවා මම ආචාර්ය උපාධිය රත් කළේ වාණිජ කටයුතු වල දාලා පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන්. හැබැයි මම ෆිනෑන්ස් කමිටියෙන් එළියට දැම්මා. මං වෙනුවෙන් කවුරුත් කතා කළේ නැහැ. මම මොනවද කිව්වෙත් නැහැ. නෑ මම කියන්නේ ඉතිහාසයේ වෙච්ච දේවල්. දැන් Tamanට යමක් වෙනකොට තමයි හැමෝටම හිතෙන්නේ මේ ගැන කතා කරන්න. හැබැයි එහෙම නෙමෙයි. පොඩක් ඉන්න කියන්න. ඔය කවුරුත් කතා කළේ නැහැ කොහෙදවත්. සුසිල් ප්‍රේමජයන්ත 2006 පාර්ලිමේන්තුවට ආවේ. එයා මේ පාර්ලිමේන්තුවේ මේ අවුරුදු 20ක් හිටපු මන්ත්‍රීවරෙක්. එහෙම කතා අඩු කරන එක වැරදි. එහෙම ෆිනෑන්ස් කමිටියෙන් අයින් කරපු එක වැරදි. එයා බැංකුවෙත් අවුරුදු 10ක් එහෙම කවුරුත් කිව්වේ නැහැ. හැබැයි ඔබතුමන් ලැබෙනුවෙන් අපි ඒක කරනවා.
බොහොම ස්තුතියි ඔය ඔය ප්‍රශ්නේ ගැන. තවත් කාල නැස්ති කරන අවශ්‍ය නැහැ ඒකට. ඒත් දැන් විනාඩි 23ක් මේකට ගත්තා. හරි. දැන් ඔබතුමාට අයිතිවාසිකම් තියෙනවා. ප්‍රශ්න ඇසීමේ වාලේ ප්‍රශ්න 10ක් තියෙනවා. මේ ප්‍රශ්න 10 අද කීයට ඉවර කරන්න දාදන්? කරුණාකරලා නිස්සද්ද වෙන්න ඔබතුමා කරදර කරන්නේ නැතුව. ප්‍රශ්න 10ක් තියෙනවා අද අහන්න. මේ ප්‍රශ්න 10 අවසන් කරන්න ඕනේ. මදුරු විතානගේ මන්ත්‍රීතුමා ප්‍රශ්නේ අහන්න.
ගරු කතානායකතුමා අහනවා.
එහෙම දෙන්න වෙලාවක්
තියෙනවා. මම උත්තර දෙනවා. ගරු කතානායකතුමනි, මම පිළිතුරු සපයනවා. අංක 1 A1 වර්ෂ 2015 සිට 2019 දක්වා ශ්‍රම වාසන ආරම්භවල යම් අක්‍රමිකතාවක් අයථා සිදු වී තිබේද? 2015 2019 අතර කාලයේ ශ්‍රම වාසන ආරම්භවල අක්‍රමිකතාවක් හෝ අයථා පත්වීමක් හෝ දූෂණ ක්‍රියාවලියක් සිදු වී නොමැත. නීති විරෝධී ක්‍රියාවක් හඳුනාගෙන ඇත. අංක 2 එසේනම් මේවා වෙන වෙන වශයෙන් කවරේද? ශ්‍රම වාසන ආරම්භවල ශ්‍රේවය කළ සේවකයන් දෙදෙනෙකු ඇඟිලි සටහන් යන්ත්‍රයේ පිටවීමේ හා පැමිණීමේ කූට ලෙස සටහන් කිරීම. අංක 3 ඉහත එක් කරුණ හේතුවෙන් රජිත අහිමියෝ මූල්‍ය දීපල මානව සම්පත් වටිනාකම් වෙන වෙන වශයෙන් කොපමණද? මෙම ක්‍රියාව සඳහා සිත්‍ර වර්ගයේ රසික මදුෂා නිහලවත්ත මහතා සහ නාමල් ගම්මෝගේ බෝධිනී දුෂ්මන්ත පියදාස මහත්මිය සම්බන්ධ වූ අතර පිළිවෙලින් ඔවුන්ගෙන් රුපියල් 12384ක් සහ රුපියල් 3420ක් බැගින් අය කර ගැනීමට තිබූ අතර එම මුදල් මේ වන විට අය කරගෙන ඇත. A1 ඉහත නිලධාරීන් හඳුනා ගැනීමට අවශ්‍ය විමර්ශන සිදු කර ඇත. A3 හඳුනාගත් නිලධාරීන්ට ඒ වේ මූලික පරීක්ෂණයක් හා විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා සේවයෙන් පහ කරන ලදී. එසේම ශ්‍රම වාසන ආරමුදලට එරෙහිව ඉහළවත්ත මහතා සහ පියදාස මහත්මිය විසින් පිළිවෙලින් කම්කරු විනිශ්චය සභාවේ නඩු අංක LT2 789 ඇලඉරක් 2018 හා LT2 288 ඇලඉරක් 2018 දරණ නඩු පැවරූ අතර එම නඩුවලින්
ඔවුන්ගේ චෝදනා සියල්ල ඔප්පු වී 2020 ඔක්තෝබර් මාස 20 වන දින ගරු කම්කරු විනිශ්චයකාරතුමන් විසින් නඩුව නිෂ්ප්‍රභා කරන ලදී. එසේම දැනට කොළඹ අධිකරණයේ නඩුව අංක HCALT LIRAC 74 LIRAC 2020 නමින් මේ පිළිබඳ අභියාචනා නඩු දෙකක් විභාග වෙමින් පවතී. ඔවුන්ට රහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත. ඉදිරියේදී ඔවුන්ට රහිව ක්‍රියාකාරණ ගනු ලබන්නේද අභියාචනා කරන නඩු තීන්දු මත ඉදිරි පියවර ගැනීමට ගරු අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි ක්‍රියා කිරීමට නියමිතය. ඉදිරියේදී සිදු විය හැකි මෙවැනි ක්‍රියා වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේදී ආයතනයේ ඇඟිලි සටහන් යන්ත්‍රයට අදාළ මුරපදය හා ඒ අධීක්ෂණ කටයුතු එක් මාණ්ඩලික නිලධාරියෙකු විතර පවරා ඇති අතර ඇඟිලි සටහන් යන්ත්‍රයට අමතරව දිනපතා පැමිණීමේ ලේඛනයක් පවත්වාගෙන යෑමටත් එම විෂය ලිපිකරුවෙකු හා මාණ්ඩලික නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යයි ඈ දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇත.
කතානායකතුමනි, මට අතුරු ප්‍රශ්නයක් අහන්න තියෙනවා. දැන් ගරු ඇමතුමනි, මේ අරමුදලේ රැකවරණය නොලබන කම්කරුවෝ පිරිසක් ඉන්නවා. ඇත්තටම ඒ කම්කරුවෝ සම්බන්ධයෙන් මේ වන විට යම් යම් අතුරු කොන්ත්‍රාත් මාර්ගයේ වැඩ කරන සමහර මේසන් බාස්වරු, සමහර ඉලෙක්ට්‍රීෂියන්ල වගේ අය අනතුරට පත් වුණාට පස්සේ ඔවුන්ගේ රැකවරණය සම්බන්ධයෙන් යම්කිසි වැඩපිළිවෙලක් මේ අරමුදල තුලින් කෙරෙනවා කියන එක ඔබතුමා දැනගන්න කැමතියි.
දැනට අපි තීන්දුව කරලා තියෙනවා මේ කම්කරුවන් සම්බන්ධයෙන් මේ වල්නරබල් සෙක්ටර් එක වෙනම මේ විධිමත් කම්කරුවන් හැටියට හඳුනා නැගෙන, විශේෂයෙන්ම පතල් කම්කරුවන්, ඒ වගේම ඔය වගේ කොන්ත්‍රාත් සමාගම් වල වැඩ කරන දෛනික වැටුපට වැඩ කරන අය, මේ වගේ කම්කරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පිළිබඳව මේ අයට ශ්‍රම වාසනා අරමුදලෙන් ලබා දෙන ප්‍රතිලාභ හෝ එහෙමත් නැත්නම් වෙනත් වන්දි ලබා ගැනීම වලදී ඔවුන්ට බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙනවා. ඔවුන්ගේ සේවය අහිමි වීම වලදී, ඒගොල්ලන්ට සිද්ධ වෙන අනුතුරු වලදී මේ ප්‍රශ්න පිළිබඳව සලකා බලලා මුළු සමස්ත රටේම ඉන්න මේ ඍජුව ආයතන සමග සම්බන්ධ නොවන ශ්‍රමිකයන් වෙනුවෙන් ශ්‍රමික සුරකුමක් අවශ්‍ය වෙන රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ දවස්වල ඒ කටයුතු සූදානම් වෙමින් පවතිනවා. සියලු ඒ කියන්නේ ආයතනවලින් රක්ෂණාවරණයක් හෝ වගකීමක් නොලැබෙන මේ ඇතැම් ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වෙන පරිදි රටේ ඒ ඉතාමත්ම අහිංසක, දුප්පත්, කිසිම තැනකින් ආරක්ෂාවක් රැකවරණයක් නොලැබෙන අයට අපි රක්ෂණාවරණයක් හඳුන්වා දෙන සූදානම් කරලා තියෙනවා. ජාතික වශයෙන් මේ අරමුදලෙත් සහයෝගය ලබාගෙන ඒ හරහා ඒ අයගේ සේවය අහිමිවීමවලදී, අනතුරුවලදී, ඒ වගේම ඒ අයගේ රෝහල්ගත වීමවලදී පවා ඒ අයට උදව් කරන්න පුළුවන් ක්‍රමවේදයක් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් විදිහට සකස් කරන කම්කරුවන් වෙනුවෙන් අපි කටයුතු සූදානම් කරගෙන යනවා.
ඔස්සුදි. කුමාරසිරි රත්නායක මැතිතුමා, නාගරික සංවර්ධන මැතිතුමාගෙන් ඇසීමට absent. සංජීව ඉදිරිමාන්න මැතිතුමා, සෞඛ්‍ය මැතිතුමාගෙන් ඇසීමට absent. මායදුන්නේ චින්ත කමල් මැතිතුමා, අධ්‍යාපන මැතිතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි,
ගරු කතානායකතුමනි, ගරු මායදුන්න මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්න එක පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ මගින් ලබා දුන් තොරතුරු අනුව වැඩබලන විදුහල්පතිතුමන් සංඛ්‍යාව පහත පරිදි වේ. බස්නාහිර 223යි, සබරගමුව 459යි, උතුරු පළාත 152යි, දකුණු පළාත 281යි, උතුරුමැද පළාත 301යි, ඌව පළාත 209යි 299යි, වයඹ පළාත 323යි, නැගෙනහිර පළාත 362යි, මධ්‍යම පළාත 507යි, මුළු එකතු 2907යි, දිවයිනේ සමස්ත රජයේ පාසල්වල 2913ක් ජාතික පාසල් සමග වැඩබලන විදුහල්පතිතුමන් සිටින බවට වාර්තා වුණා. දෙක පිළිතුර 1885 ඇලිරක් 31 හා 2014-10-22 දරන නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන ශ්‍රේණීට බඳවාගනු ලැබේ. ඒ අනුව 1885-31 හා 2014-10-22 දරන නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව වැඩබැලිමේ පදනමින් සේවය කරනු ලබන විදුහල්පති තනතුරුවල සේවය කරන ශ්‍රී ලංකා ගුරු සේවයට අයත් නිලධාරීන්
විදුහල්පති සේවයේ ස්ථිර තනතුරු වලට අන්තර්ග්‍රහණය කිරීම සඳහා විධි විධාන සලසා නැත. කෙසේ වෙතත් අංක 1085 ඇලිරක් 30 කහ 14 10 22 දරන නව ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පළාත් පාසල්වල විදුහල්පති තනතුරෙහි වැඩ බලන වූ රාජකාරී ආවරණය කරන ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා අවස්ථාවක් ලබා දීමට අංක ED SCR 2056 හා 2020 11 14 දිනතිය මාතමන්ද සංදේශී ඉදිරිපත් කරන ලදී. තුන පිළිතුර අංක EDSCR 2056 2011 14 දිනතිය මාතමන්ද සංදේශයේ අදාළ අමප 20/1866 308 ඇලිරක් 0.65 හා 2020/12/14 දිනෙති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව එම අමාත්‍ය මණ්ඩල සංදේශය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කර ඇත. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අංක PSC ELIRAC EST 2 0.3 1/2021 හා 2021/2/11 දිනෙති ලිපිය මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබා දීදී තීරණය දැනුම් දී ඇත. මෙම වැඩබලන විදුහල්පතිතුමන් සම්බන්ධයෙන් ගරු අමාත්‍යවරුන් සමග හා අදාළ වෘත්ති සම සමග කරන ලද සාකච්ඡාණෙහිදී සඳහන් කළ කරුණුද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණවල සඳහන් කරුණුද අවධානයටගෙන යෝජනා දෙකක් අංක EDSCR N 21-1 21-2-19 දිනෙති අමාත්‍ය මණ්ඩල සංදේශය සටහන මගින් ඉදිරිපත් කර ඇත. එම අමාත්‍ය මණ්ඩල සටහනට අනුව ප්‍රකාරව 29 තීරණ 29-1 හා 2 ක්‍රියාත්මක කිරීම පිණිස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදේශානුමැති මත අධ්‍යාපන අමාත්‍යයන් චරිතය ඇති ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1-2-3 ශ්‍රේණිවල ඒකාබද්ධව පුරප්පාඩු පවතින පාරදාසත්වයේ 18ක් පිරවීම සඳහා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගැනීම 2021-22 යටතේ 21-12-29 දින අමාත්‍යංශ විභඩවී බඳවා ගැනීම නිවේදන පළ කර ඇත. කෙසේ වෙතත් එම පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව බඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් පෙත්සම් කරවම් පිරිසක් විසින් ගොනු කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SCFR 93/2021 නඩුවට අදාළව 22-2-7 වෙනි දින නඩුව කැඳවූ අවස්ථාවේ මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව බඳවා ගැනීම සිදු කිරීම උක්ත නඩුව අවසන් වනතුරු බලවත්ව නවතා ලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලද බව නීතිපතිතුමාගේ අංක SCCA 164/2021 හා 22-2-9 දින ඇති ලිපිය මගින් දන්වා ඇත. හතර පිළිතුර ඒ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට නිර්ධාරණය බඳවා ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 16.5ක මුදල 2022 අයවැය ඇස්තමේන්තුව කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ වෙත දැනුම් දී ඇති නමුත් 2022 වර්ෂ සඳහා අනුමත වූ අයවැය ඇස්තමේන්තුව තුළ එම ප්‍රතිපාදනය ඇතුළත් කර නොමැත. පහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක SCFR 93/2021 නඩුවට අදාළව ලැබෙන තීන්දුව අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතේ. අවසාන පිළිතුර අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මම අතුරු ප්‍රශ්නයක් අහනවා. ගරු අමතුමනි, අර මේ අයගේ නඩු තීන්දුවට අදාළව සමහරක් වෙලාවට නඩු තීන්දු ප්‍රකාරව යනකොට නඩු තීන්දුවෙන් පසුව තමයි ඒ අවස්ථාව ලබා දෙන්නේ. නමුත් ඒ නඩු තීන්දු යන අවස්ථාවේ ඒගොල්ලෝ යම් මෙහෙකින් එක ඉල්ලා අස්කරගතොත් ඒ අයට අවස්ථාවක් හිමි වෙයිද?
ගරු කථානායකතුමනි, මම මේ පිළිතුරේ සඳහන් කරපු 3-4 පිළිතුරේ සඳහන් වුණා 2021 සහ අගභාගයේ සහ 2022 මුල ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල සංදේශය හා සටහන. එයින් යම් යෝජනාවක් කළා තිබ්බා. බඳවා මේ අය ස්ථිර තනතුරුන් බඳවා ගන්න. ඒ යෝජනාවට එකඟ නොවූ පිරිසක් මේ නඩුව පවර්ලා තියෙනවා. ඉතින් එයා සූදානම් නම් දැන් මේ ප්‍රශ්නේ වෙද්දි මම හිතියේ නෑ, මම ඉතිහාසයේ වෙන ප්‍රශ්නයක් විසඳලා තිබෙනවා. එතුමන්ලා ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡා කරනවා ඉදිරි කාලයේදී එතනද එකඟතාවයක් එනෝ නම් නඩුව ඉවත් කරගන්න පුළුවන් ගොනු කරපු අයට. එතකොට සමතේකට පත් කරගන්න පුළුවන්.
ඔව්.
ලලිත් වර්ණකුමාර මහත්මයා අධිකරණ මහත්මයාගෙන් ඇසීමට ඉස්සත්නායක මහත්මයා ප්‍රවාහන මහත්මයාගෙන්
ඇසීමට මම අහනවා ඒ ප්‍රශ්නේ.
සර් සති දෙකක් කල්ලිලා සිටිනවා කරු කථානායකතුමනි. සති දෙක
2 weeks. අශෝක අබිසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු කථානායකතුමා මහනවා.
ගරු කථානායකතුමනි සති දෙකක් අල්ලයි සත්‍යිනවා.
අනුප පැස්කෝල් මැතිතුමා සෞඛ්‍ය මැතිතුමාගෙන් ඇසීමට දී වීරසිංහ මැතිතුමා දීවර මැතිතුමාගෙන් ඇසීමට මගේ වීරසිංහ මැතිතුමා
අහනවා කතානායකතුමනි.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. கேள்வி ஆனா ஒன்று, இந்த நிறுவனமானது 1967 நோர்வே நாட்டு அரசு சார்பற்ற நிறுவனத்தின் நிதியுதவியுடன் உருவாக்கப்பட்டு தொழிற்பட ஆரம்பித்தது. ஆரம்பத்தில் சீனோர் அபிவிருத்தி நிறுவனமாக ஆரம்பிக்கப்பட்டு படிப்படியாக 1971-1985 ஆகிய வருடங்களில் மாற்றங்களை பெற்று 1992 பயனாளர் இலக்க கம்பெனிகள் சட்டத்தின் கீழ் வரையறுக்கப்பட்ட சீனோர் நிறுவனம் உருவாக்கப்பட்டது. ஆனால் 1967 சீனோர் அபிவிருத்தி நிறுவனமாக ஆரம்பிக்கப்பட்ட போது உள்ளூர் கடற்தொழில் சமூகத்தின் கல்வியினையும் நலன்களையும் வீழ்த்தி செய்வதை அர்ப்பணிப்பாக கொண்ட லாபம் ஈட்டாத நிறுவனமாக ஆரம்பிக்கப்பட்டது. 1985 அரசினால் சுவீகரிக்கப்பட்டு அரசுக்கு சொந்தமான தொழில் பொறுப்பு முயற்சியாக மாற்றம் பெற்றது. கண்ணாடி இலை படகுகள் தயாரிப்பில் தேசிய மற்றும் சர்வதேச மட்டத்தில் உயரிடத்தை வகிப்பது இலங்கை கடற்தொழில் துறையின் வளர்ச்சியில் சிறந்த பங்காளியாக இருப்பது, சிறந்த வாடிக்கையாளர் சேவையை வழங்குவது என்பன இந்த நிறுவனத்தின் அடிப்படையான நோக்கமாக உள்ளது. இந்த நோக்கத்தை நிறைவேற்றும் வகையில் இந்த நிறுவனம் செயல்பட்டு வருகின்றது. அதே நேரம் இந்த நிறுவனத்தை மேலும் வலுப்படுத்துவதற்கான நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டு வருகின்றன. ஆனா 3, சீனோர் நிறுவனத்துக்கு சொந்தமான தொழிற்சாலைகளின் எண்ணிக்கை 2 ஆகும். ஆனா 4, அவை கொழும்பு, மட்டக்குழி, யாழ்ப்பாணம், காரிநகர் ஆகிய பிரதேசங்களில் ஸ்தாபிக்கப்பட்டுள்ளன. ஆவண்ணா ஒன்று 56 நீளமான படகுகள் 13 மில்லியன் ரூபாய் அரசு மானியத்திலும் 13 மில்லியன் ரூபாய் படகுகளின் உரிமையாளர்களது நிதியிலுமாக தயாரிக்கப்பட்டு வழங்கப்பட்டுள்ளன. இந்த வகையில் சுமார் 10 படகுகள் இதுவரையில் தயாரிக்கப்பட்டுள்ளன. அரசு சார்பற்ற நிறுவனங்களின் நிதியுதவியுடன் தயாரிக்கப்படுகின்ற படகுகள் இலவசமாக கடற்தொழிலாளர்களுக்கு வழங்கப்படுகின்றன. அந்த வகையில் இதுவரையில் 18 நீள படகுகள் சுமார் 250 மற்றும் 19 நீள படகுகள் 250 வரையில் தயாரித்து வழங்கப்பட்டுள்ளன. சீனோர் நிறுவனத்தால் தற்போது வலைகள் தயாரிக்கப்படுவதில்லை. சீனோர் நிறுவனத்தின் கீழ் இருந்த நுணுவில மற்றும் வீரவில வலை உற்பத்தி தொழிற்சாலைகள் 2011 நோட்ஸி நிறுவனத்தின் கீழ் கொண்டு வரப்பட்டன. ஏனைய கடற்தொழில் உபகரணங்கள் தயாரிப்பில் சீனோர் நிறுவனம் ஈடுபடுவதில்லை. பொதுவாக கடற்தொழில் அமைச்சை பொறுத்தவரையில் இலவசமாக விலைகள், படகுகள், கடற்தொழில் உபகரணங்கள் தொடர்பில் பல்வேறு கோரிக்கைகள் கிடைத்து வருகின்றன. என்றாலும் நாட்டின் தற்போதைய பொருளாதார நிலையில் அதற்கான சாத்தியங்கள் இல்லை. ஆனாலும் நாம் அவற்றை இலவசமாக வழங்குவது தொடர்பில் முயற்சிகளை மேற்கொண்டு வருகின்றோம். ஆவண்ணா 2, கடற்தொழிலாளர்கள் மற்றும் நன்னீர் வேளாண்மை கைத்தொழிலாளர்களின் வருமானத்தை மேம்படுத்துவதற்கென நாம் பல்வேறு நடவடிக்கைகளை முன்னெடுத்து வருகின்றோம். எனினும் கடந்த கால COVID-19 கொரோனா அர்த்தம், அதன் பின்னரான நாட்டின் எரிபொருள் தட்டுப்பாடுகள் பிரச்சினை போன்றவை காரணமாக நாட்டில் ஏனைய துறைகளைப் போலவே கடல் தொழில் துறையிலும் பின்னடைவுகள் ஏற்பட்டிருந்தன. தற்போது அந்த நிலையிலிருந்து மீண்டு வரக்கூடிய சூழல் ஏற்பட்டு வருகின்றது. எனினும் மண்ணெண்ணெய் விலை அதிகரிப்பு காரணமாக ஓரளவு தேக்க நிலை காணப்பட்டு வருகின்றன. இதற்கு தீர்வாக கௌரவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் நிவாரணத் தொகையொன்றை சிறிய கடற்தொழில் படகுகள் உரிமையாளர்களுக்கு வழங்குவதற்கென கடந்த இடைக்கால வரவு செலவு திட்டத்தில் ஒதுக்கியிருக்கின்றார். இது பெரிதும் உதவியாக அமையும். கடல் தொழில் அமைச்சானது வாழ்வாதார மேம்பாடு மற்றும் உணவு பாதுகாப்புக்கு முக்கியத்துவம் வழங்கி தனது வேலை திட்டங்களை மறுசீரமைத்து அதனை முன்னெடுத்து வருகின்றது. அத்துடன் நாட்டின் போசாக்கு குறைபாடு பிரச்சினையை தீர்ப்பதற்கு போதிய அளவு பங்களிப்பு ஆற்றுவதற்குமான துரித நடவடிக்கைகளும் முன்னெடுக்கப்பட்டு வருகின்றன. குறிப்பாக நவீன விஞ்ஞான தொழில்நுட்பத்துடன் கூடிய கடற்தொழில் படகுகள் மற்றும் உபகரணங்களை அறிமுகப்படுத்துவதற்கான நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டுள்ளன. இதன்போது உற்பத்தி செலவினங்களை மாத்திரம் அறவிட்டு அவற்றை கடற்தொழிலாளர்களுக்கு வழங்குவதற்கென நடவடிக்கைகள் முன்னெடுக்கப்பட்டு வருகின்றது. இத்தகைய நவீன தொழில்நுட்பங்கள் காரணமாக அறுவடைக்கு பின்னரான பாதிப்புகளை இல்லாது செய்ய முடியும். கடலில் மீனினங்கள் அதிகம் உள்ள இடங்களை கண்டறியும் வசதிகள், கடலில் இருந்து கரையுடன் நிகழ்நிலை ஊடாக தொடர்பு கொள்ளக்கூடிய வசதிகள், திசை மாறி செல்வதை தவிர்க்கும் வசதிகள் போன்றவை நவீன தொழில்நுட்பத்தின் ஊடாக மேற்கொள்ளப்பட்டு வருகின்றமை குறிப்பிடத்தக்கது. அதே நேரம் நாடளாவிய ரீதியில் நாட்டின் 25 மாவட்டங்களிலும் நன்னீர் வேளாண்மையை பரவலாக முன்னெடுத்து வருகின்றோம். இந்த வருடத்தில் இதுவரையில் 1044 பாரிய நடுத்தர மற்றும் சிறிய குளங்கள் மற்றும் பருவகால நீர்நிலைகளில் 14 மில்லியன் ரூபாவுக்கு மேற்பட்ட செலவில் 52 மில்லியனுக்கு மேற்பட்ட மீனின குஞ்சுகள் வைப்பில் இட்டுள்ளோம். இவை தொடர்பான விவரங்களை நான் அனைத்து நாடாளுமன்ற உறுப்பினர்களுக்கும் அனுப்பி வைக்க உள்ளேன். அத்துடன் கடலட்டை கருத்தரிப்பு மற்றும் குஞ்சு வளர்ப்பு நிலையங்கள், பண்ணைகள், கடல் பாசி வளர்ப்பு மற்றும் அதற்கான பொறுமதி சேர் நிலையங்கள், சங்கு உற்பத்தி மேம்பாடு, அலங்கார மீன் வளர்ப்பு நிலையங்கள் மற்றும் இனப்பெருக்க நிலையங்கள், ஆழ்கடல் மற்றும் ஆழமற்ற கடல் பகுதிகளில் கூடுகள் மற்றும் மிதக்கும் கூடுகள் மூலமான மீன் வளர்ப்பு திட்டங்கள், நன்னீர் இறால் வளர்ப்பு மற்றும் கலப்புகள் சார்ந்த இறால் வளர்ப்பு, மீனின வளர்ப்பு, நண்டு வளர்ப்பு, கருவாடு மாசி உற்பத்தி போன்ற தொழில் முயற்சிகளையும் முன்னெடுத்து வருகின்றோம். அதே நேரம் தனியார் துறையைச் சார்ந்த பின்மீன் உற்பத்தி தொடர்பிலும் பல்வேறு உதவிகளை மேற்கொண்டு வருகின்றோம். மனை பொருளாதாரம் என்ற வகையில் இத்தகைய தொழில் முயற்சிகளில் பல இனங்காணப்பட்டு முன்னெடுக்கப்பட்டு வருகின்றன. அத்துடன் தொட்டில்களில் மீன் வளர்ப்பு, விவசாய செய்யுடன் இணைந்ததாக வயல்கள் சார்ந்த மீன் வளர்ப்பு போன்ற திட்டங்களையும் விரைவில் முன்னெடுக்க உள்ளோம். இத்தகைய திட்டங்கள் குறித்து மக்களுக்கு விழிப்புணர்வூட்டும் ஏற்பாடுகள் முன்னெடுக்கப்பட்டு வருகின்றன. ஈனா ஏற்புடையதல்ல. நன்றி.
மே கரு கதாநாயகன் மங்க அத்துரு பிரஷ்னக்கான கரு அமத்துமணி ஒளுவேல் வராய ஸ்ரீலங்கா வராய அதிகாரி அட்டத்தே சங்வர்தனை கல்ல வராயக்கு இதில் வெடக்கடுத்துக்கிறேன் கியா நமுத் ஒருவேல் வராய துல பகுகே காலே அர வராய துல வெளி எகத்துவீம நிசா சம்பூர்ண வெடக்கடுத்து அட்டாலல திபுனா இங்க அனதுருவ தீந்துவாக கத்தா வராய எக கொட்டசக் தீவிர கட்டுத்து சந்தா லபாதேன் දැන් වර්තමානයේ මම නිමල් සිරිපාල සිල්වා ගරු ඇමතුමායෙන් අහුවම කිව්වා සම්පූර්ණම මෙම වරාය දීවර කටයුතු සඳහා භාවිතා කරන්න මේ බාර දෙනවා කියලා ඒකේ සත්‍යතාවයක් තියෙනවාද ඒ වගේම එතකොට දීවර කටයුතු සඳහාත් මේ වරායේ අර වැලි පිරින එක ඉවත් කරන්න ඔබතුමාලා කටයුතු කරනවාද කියලා දැනගන්න අවශ්‍යයි
ඔව් ඒ ගෞරව උරුපිනරදේ කල්වි கேள்வி பொறுத்தவரையில் அந்த ஒளிவில் துறைமுகத்தை மீள இயக்குவதற்கான முயற்சிகள் மேற்கொள்ளப்பட்டு வருகின்றன. நீண்ட காலமாக அந்த மணல் நிரம்பியதால் அதை எங்களால் இயக்க முடியாத நிலைமை இருக்கின்றது. தற்போது அதற்கான வேலைகள் ஆரம்பிக்கப்பட்டுள்ளன. விரைவில் நாங்கள் அதை மீள இயக்குவோம் என்பதையும் கூறிக்கொண்டு அங்கு அந்த டின்மீன் உற்பத்தி சாலையையும் நாங்கள் ஆரம்பித்திருக்கின்றோம். அதுவும் விரைவில் இயங்குகின்ற ஒரு நிலைமைக்கு நாங்கள் கொண்டு வருவோம். அதற்கூடாக அந்த பகுதி கடற்தொழிலாளர்களுடைய உற்பத்திகளை ஒரு நல்ல விலைக்கு எடுக்கக்கூடிய வகையிலும் அங்கு ஒரு 100 கணக்கானவர்களுக்கு தொழில் வாய்ப்பு கொடுக்கக்கூடிய ஒரு நிலைமையும் உருவாகும் என்பதையும் இந்த சந்தர்ப்பத்தில் கூறிக்கொள்ள விரும்புகின்றேன்.
ගරු කථානායකතුමනි දීවර ඇමතුමාගෙන් දෙවන ප්‍රශ්නය මම අහනවා විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමනි මේ ගාල්ල දිස්ත්‍රික්කයේ දොඩන්දුව පැරැලිය හික්කඩුව ඒ වගේම අම්බලංගොඩ සහ බලපිටිය ගාල්ල දිස්ත්‍රික්කයේ දොඩන්දුව හික්කඩුව ඒ වගේම තෙල්වත්ත අම්බලංගොඩ සහ බලපිටිය දීවර වරායන්වල කටයුතු පිළිබඳව හිටපු රාජ්‍ය අමාත්‍යතුමා මේ දීවරවරයන් පරීක්ෂා කරලා පැමිණියා දවසක නිරීක්ෂණ කටයුතු සඳහා. නමුත් මේකේ වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානම් වුණත් මේ දීවරවරයන්ව කටයුතු ආරම්භුනේ නැහැ ගරු අමාත්‍යතුමනි. විශේෂයෙන්ම මේ දොඩන්දුව වරායෙත් ඒ වගේම අනෙකුත් වරායන්වලත් වැලිපිරීම නිසා ඉතාම ලොකු ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම බලපිටිය දීවරවරය ආරම්භ කිරීමට සැලසුම් කළ තිබුණා කාලයක පටන් මේ දීවරවරය ආරම්භ කරෙත් නැහැ. ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ සඳහා සූදානම්ක් තියෙනවද කියලා.
ඔව්. සමීපතල් නාන අන්ද පෞදිවලක නේරල් சமீபத்தில் அந்த பகுதிகளுக்கு நான் நேரில் விஜயம் செய்திருந்தேன். அப்போ அங்கே இருக்கக்கூடிய கடற்தொழில் சங்கங்கள் தாங்கள் எதிர்கொள்ளுகின்ற பிரச்சனைகள் என்னுடைய கவனத்துக்கு கொண்டு வந்திருந்தார்கள். அது தொடர்பாக எனது அமைச்சர் மட்டத்தில் ஒரு உயர்மட்ட சந்திப்பொன்று ஏற்படுத்தி அவற்றை விரைவாக முடிப்பதற்கான ஏற்பாடுகள் செய்யப்பட்டிருக்கின்றது. அநேகமாக அடுத்த மாதம் நடுப்பகுதியில் அந்த வேலைகள் ஆரம்பிக்கப்படும் என்று நம்புகின்றேன்.
සම්පත් හතුකරල මැතිතුමා සෞඛ්‍ය මැතිතුමාගෙන් ඉස්සෙම
ගරු කථානායකතුමනි මම අහන ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි මේකේ පිළිතුරු ඉතාමත්ම දීර්ඝ පිළිතුරු තියෙන්නේ මන්ත්‍රීතුමා. මට අවසර දෙනවා නම් සභාගත කරන්න. මොකද අමුතුමත් නැති හින්දා තමයි මම ඉදිරිපත් කරන්නේ. සභාගත කරන්න මට පුළුවන්.
ගරු කථානායකතුමනි ඒ සම්බන්ධව විශේෂයෙන්ම පළවෙනි ප්‍රශ්නය මං ඉදිරිපත් කරනවා. ඒ පිළිබඳව ගරු අමාත්‍යතුමනි මේ විශේෂයෙන්ම නගර සභා සඳහා සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන්ම විශේෂ බලතල කීපයක් තිබෙනවා. නමුත් ප්‍රාදේශීය සභාවලට ඒ බලතල පළාත් පාලන පනතෙන් පැවරිලා නැහැ. ගරු අමාත්‍යතුමනි යෝජනා කරනවා මේ සඳහා පළාත් පාලන පනතේ සංශෝධනයක් තුලින් අපිට පුළුවන්කම තියෙනවා ප්‍රාදේශීය සභාවලටත් ඒ සෞඛ්‍ය බලතල සම්බන්ධව යම් ඉදිරිපත් කිරීමක් කරන්න. ඔබතුමාට මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා මේ ඒ සඳහා සූදානමක් තියෙනවද අපිට ඒ පිළිබඳව සංශෝධනයකට?
ගරු කථානායකතුමනි මේ සම්බන්ධව ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න පුළුවන්. මම පළාත් සභාවේ විශේෂම ප්‍රධාන මැතිවරයෙක් පළාත් පාලන සෞඛ්‍ය මැතිවරයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා නගර සභාව ප්‍රාදේශීය සභාවල් වලට මේ කාරණාවේ බලතල ලබා දෙන්න ඕනේ. එතකොට තමයි ඒක කටයුතු කරන්න පුළුවන් කියලා. ගොඩක් දුරට ගොඩක් MOH කාර්යාල හරහා බලය බෙදිලා තියෙනවා. අර MOH නගර සභාවට විතරයි PHI ලා ඉන්නේ ප්‍රාදේශීය සභාවට ලැබෙන්නේ නැහැ. ඔය කාරණාව තියෙනවා. ඔක දිගින් දිගටම දැන් අවුරුදු ගානක් තිස්සේ සාකච්ඡා වෙන තත් මහිතන ගරු මන්ත්‍රීතුමා මේ උපදේශකාරක සභාවට මේ පිළිබඳ අවධානය යොමු කරුවොත් එතෙන්දි තීන්දුවක් ගන්න පුළුවන්
කියලා.
27-2 ප්‍රශ්නය. ප්‍රශ්න දෙවෙනි වටේ දෙවෙනි ප්‍රශ්නය කවුරු හරි අහනවා නම් හොඳයි. දෙවෙනි ප්‍රශ්නය
සභාගත
කරන. තුන්වෙනි ප්‍රශ්නය සංජීව ඉදිරිමාන්න මැතිතුමා
සභාගත කරන.
පස්වන ප්‍රශ්නය ලලිත් කුමාර මැතිතුමා.
මම එකට කල්ලිල්ලුවා ඉවිලි. පහත් පස්වෙනි එකට කල්ලිල්ලුවා. ඔව් සර්.
අනුප ස්කෝල් මැතිතුමා. අටවෙනි ප්‍රශ්නය.
අටවෙනි ප්‍රශ්නය සභාගත කරනවා.